ඊළඟට ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා මිනිත්තු 24ක් කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු මූලාසනීන මන්ත්‍රීතුමනි, බොහොම ඉසුතුවන්ත වෙන ඔබතුමාට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම හිතනවා අපි අද සාකච්ඡාවට බඳුන් කරන්නේ දීර්ඝතම කාලයක් මුළුල්ලේ අපේ රටේ ආර්ථිකය පිළිබඳවත් අපේ රටේ ජන ජීවිතයට සම්බන්ධතාවය පවත්වන කුසකර්මාන්තය පිළිබඳව. වර්තමානයේ ගත්තොත් අපේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 11%, අපේ ශ්‍රම බලකායෙන් 25%, දළ ජාතික නිෂ්පාදිතයෙන් 7%, අපේ කාර්මික නිෂ්පාදන වලින් 35%ක් සපයනු ලබන්නේ කුසකර්ම ශේෂ්‍යය. එනිසා මා හිතනවා අද වැදගත් අමාත්‍යාංශය තමයි අපි විවාදයට ලක් කරන්නේ. නමුත් අපි දන්නවා අමාත්‍යාංශ බෙදීමේදී ගරු මහින්දානන්ද කුසිකර්ම අමාත්‍යතුමා ලෙස අපි හඳුන්වුවත් අගෝස්තු මාසයේ 9 වෙනිදා නිකුත් කරන ද ගැසට් නිවේදනයේ ඔබතුමාට ආයතන 4ක් ගැබ් වී තිබෙනවා. කුසිකර්ම දෙපාර්තමේන්තු, කුසිරක්ෂණ මණ්ඩලය, ඇල්කඩෝ ප්ලාන්ටේෂන්, ඒ වගේම අපනයන කුසිකර්ම දෙපාර්තමේන්තු. නමුත් සැප්තැම්බර් මාසයේ 25 වෙනිදා නැවත ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා ජනාධිපතිතුමා විසින්. එම ගැසට් නිවේදනයේ ඔබතුමාට සඳහන් වී තිබෙන ආයතන 2යි, කුසිකර්ම දෙපාර්තමේන්තුවත් කුසිරක්ෂණ මණ්ඩලයත් කියන ආයතන 2 විතරයි. ඒතර මම දකින පළමු කුසිකර්ම අමාත්‍යවරයා තමයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව අයිති නැති කුසිකර්ම අමාත්‍යවරයා. අපනයන කුසිකර්ම දෙපාර්තමේන්තුව අයිති නැති කුසිකර්ම අමාත්‍යවරයා. කුසිකර්ම ප්‍රතිපත්ති සභාව අයිති නැති කාප් එක. කුසිකර්ම ප්‍රතිපත්ති සභාව අයිති නැති කුසිකර්ම අමාත්‍යවරයා. එනිසා ඔබතුමාට කුසිකර්ම ඇමති කියලා අමතන්නේ කොහොමද කියන ප්‍රශ්නයකුත් මා තුළ තිබෙනවා. මොකද කුසිකර්ම අමාත්‍යංශයේ වැදගත් ආයතන තිබෙන්නේ වෙනත් අමාත්‍යංශ ඇතුළේ. ඔබතුමා ඉදින් සහෝදරත්වයෙන් ඒවට කටයුතු කරනවා ඇති කියන බලාපොරොත්තුවක් මා තුළ තිබෙනවා. ඔබතුමා ලබා දෙන පිළිතුරත් ඒක බව මා දන්න නිසා. ඉතින් මා පෙන්නුම් කරන්න හදන්නේ අපේ කුසිකර්මාන්තයේ ප්‍රධාන ගැටලු දෙකකට අපි මුහුණ දී තිබෙන ප්‍රධාන වශයෙන්. එක, කුසිකර්මාන්තයේ අපේ රටේ ආර්ථිකයට දක්වන ලද පංගුව ප්‍රමාණවත්. ශ්‍රම බලකායෙන් 25%, භූමියෙන් 11%, නමුත් දළ ජාතික නිෂ්පාදිතයෙන් 7%. ඒ කියන්නේ මුළු නිෂ්පාදනයේට ඒ නීලන ශේෂ්ත්‍ර හා සංසන්දනය කරලා බලනකොට පංගුව ප්‍රමාණවත් නෑ. පළවෙනි ප්‍රශ්න අපි එක විසඳගන්නේ කොහොමද? දෙක, කුසිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය කුමක්ද? මූලාසනීන මන්ත්‍රීතුමා දන්නවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය කුමක්ද? විශාල ණයගැතිභාවයකට හෙළා තිබෙනවා. පොහොර කඩේට ණයයි, තෙල් කඩේට ණයයි, වී මිලදී ගන්න ස්ථානෙට ණයයි, උකස් බඩු කඩේට බඩු උකස් තියලා, විශේෂම සුද්‍ර මූල්‍ය ආයතන විශාල ගොදුරු බවට පත් වී තිබෙනවා. ඒ නිසා ආර්ථික වශයෙන් 5 අඩියක අපේ රටේ ගොවි ජනතාව ජීවත් වෙනවා. ඒ වගේම සමාජීය වශයෙන් ගත්තොත් ඔවුන්ට උරුම වී තිබෙන තැන ගත්තොත් එකක් අපේ රටේ සෞඛ්‍ය අඩුම පහසුකම් තිබෙන ගොවි ජනතාවට, අපේ රටේ අධ්‍යාපනයේ අඩුම පහසුකම් තිබෙන ගොවි ජනතාවට, පානීය ජලය, මන්මාවත්, නිවාසයක් පිළිබඳ ප්‍රශ්න බැලුවත් අඩුම පහසුකම් තිබෙන ගොවි ජනතාවට. එනිසා ඔවුන් ආර්ථික වශයෙන්ුත් බෙලහීනයි, ඔවුන් සමාජීය වශයෙන්ුත් බෙලහීනයි. එනිසා මා හිතනවා මේ අමාත්‍යංශයට පැවරී තිබෙන කාර්යයන් ඇතුළේ ආර්ථික වශයෙන් අපි කුසකර්මාන්ත ඉදිරියට ගෙන එන්නේ කොහොමද? ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම සඳහා කුසකර්මාන්තය යොමු කරගන්නේ කොහොමද? ඔවුන්ගේ සමාජ ජීවිතය උසස් කරන්නේ කොහොමද කියන පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එෙහිදී ප්‍රධාන වශයෙන් මතුවී තිබෙන ගැටලු කීපයක් පිළිබඳ අවධානය යොමු කරන්න කැමැති ගරු මන්ත්‍රීතුමනි. එක, මේ බීජ පිළිබඳ ප්‍රශ්නය. අපි දීර්ඝ කාලයක් තිස්සේ මා හිතනවා මේ ආණ්ඩුවේ හැම ආණ්ඩුවක්ම ගොවි ජනතාවගේ ජීවන තත්ත්ව උසස් කිරීම, කුසකර්මාන්තය සංවර්ධනය කිරීම තමන්ගේ ආර්ථික උපාය මාර්ගයයි කියා විවිධ වහසිපස් දොඩවා තිබෙනවා. හැබැයි අපේ රටේ ප්‍රධානම ප්‍රශ්නය අද බීජය. අපි දන්නවා ලෝකයේ ප්‍රධාන මාෆියාවන් 3ක් තිබෙනවා. එකක් ඖෂධ මාෆියාව, 2 අවි ආයුධ මාෆියාව, 3 බීජ මාෆියාව. මොකද ලෝකයේ සියල්ල උත්පාදනය කරන්නේ බොහෝ ප්‍රමාණයක් බීජ හරහා. එනිසා එක්සත් ජනපදයේ මොන්සන්ටෝ වැනි බහුජාතික සමාගම් ලෝකේ පුරා බීජ වෙළඳපොළ ආක්‍රමණය කරලා ඉවරයි. අපේ රටේ අපිට ඉතාමත් හොඳ ජෛව විවිධත්වයක යුතු බීජ පරම්පරාවක් තිබුණා. අපිට වට්ටක ප්‍රභේද ගණනාවක් තිබුණා, බණ්ඩක ප්‍රභේද ගණනාවක් තිබුණා, බඩීර්ග ප්‍රභේද ගණනාවක් තිබුණා. ඒ පසට, ඒ පාරිසර කලාපයට, ඒ දේශගුණයට ගැලපෙන පන්නේ බීජ සම්පතක් අපිට තිබුණා. හැබැයි අද අපට ඒ බීජ සම්පත අහිමි වී තිබෙනවා. අද අප රට මුළු බීජ සම්පත මහසුරුවන්නේ කවුද? බහුජාතික සමාගම් ප්‍රමාණය. මම ඔබට පෙන්වා දෙන්නම් මේ බීජවල තියෙන විකෘතිභාවය. බඩිරිඟු කිලෝග්‍රෑම් එකක් සම වෙන්න මිරිස් කිලෝග්‍රෑම් එකක් මිරිස් 8 කිලෝග්‍රෑම් එකක් වරායෙන් බානකොට CIF value එක $300යි. ඒක රුපියල් 55000යි. හැබැයි වෙළඳ පොලේ විකුණන්නේ 169000යි. ඒ වගේම ගස්ලබු 8 කිලෝ එකක් වරායෙන් ගොඩ බානකොට CIF value එක $190යි. ඒ කියන්නේ රුපියල් 35150යි. විකුණන්නේ 108000යි. ගස්ලබු 8 කිලෝ එකක්. තක්කාලි 8 කිලෝ එකක් වරායෙන් බානකොට $600යි. ඒ කියන්නේ රුපියල් 111100යි. විකුණන්නේ 190000යි. ගෝවා 8 කිලෝ එකක් වරායෙන් බානකොට $85යි. විකුණන්නේ රුපියල් මේ $85යි. ඒ කියන්නේ 15725යි. විකුණන්නේ 104000යි. ඉතින් මේ බීජ අධිකාරිත්වෙ බිඳින්නේ කොහොමද? මතක අපිට මතක 1990 ඉඳන් ගත වෙච්ච අවුරුදු 30 බැලුවොත් අපි එක බීජ ගොවිපලක් මේ රටේ හදලා තිබෙනවද? අපි බීජ ගොවිපල විකුණලා දැම්මා. පැල්වැහැර බීජ ගොවිපල CIC සමාගමට විකුණන. හිඟුරක්ගොඩ බීජ ගොවිපල CIC සමාගමට විකුණන. තඹුත්තේකම තලාව අතර තිබුණ චීන ෆාම් එක CIC සමාගමට විකුණන. මායිලුප්පලම ගොවිපල
සියල්ල සභාවේ විසඳුම් හදලා තියෙනවා.
හරි. මායිලුප්පලම ගොවිපල අද ඉපිල් ඉපිල් වලින් පිරිච්ච කැලාව බවට පත් වී තිබෙනවා. 2018 වසරේ මා දන්න එක ක්‍රියාත්මක වෙනවද කියලා මායිලුප්පලම ගිවිසුම ගොවිපල අලෙවි කිරීම සඳහා බංග්ලාදේශ සමාගමත් එක්ක ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඔව් දුමින්ද සානායක කුස්කර්ම මාත්‍යවරයා ඉන්නකොට. ඒ නිසා මා කියන්නේ අපේ රටේ මේ බීජ විලද පොලට ඇති වී තිබෙන ප්‍රශ්නය අපිට ඉතාමත් හොඳ සොයන් බීජ නිෂ්පාදනයක් තිබුණා. අපේ ගොවි ජනතාව අපිට මතකයි. අපි අපේ බණ්ඩකට ටික හොයාගත්ත කොහොමද? හේනි බණ්ඩක ගහේ තියෙන ලොකුම කරල් ටික මෝරන්න ඇරලා ගහේම වේලෙන්න ඇරලා ඒවා කපාගෙන ඇවිල්ලා වේලලා ඇට ටික අරගෙන පොට්ටනියක ගැට ගහලා අලු ටිකක් දාලා මැලේරියා මහත්තයා එනකොට පොඩි මැලතියන් ටිකකුත් ගහලා ලිපෝඩ් ඉල්ලලා අපේ ඊළඟ කන්නේ බණ්ඩක් ඇට. අපේ බඩිනුකට තිබුණේ කොහොමද? මට මතක ඇති සිරිපාල ගම්ලත් අපේ ඇමතුමාට. අපේ බඩිරිංගුවට කොහොමද අපි නිෂ්පාදනය කරගත්තේ? අපේ හේනේ තිබුණ ලොකුම බඩිරිංගුවට බඩිරිංගු කරල් ටික කඩාගෙන ඇවිල්ලා ඒක වේලෙන් ඇරලා ඒක එකට ගැට ගහලා ලිපෝඩින් ඉල්ලලා ඊළඟ කන්නේ අපේ බඩිරිංගු නිෂ්පාදනය බවට පත් කරගත්තා. හැබැයි අද මොකද සිදු වී තිබෙන්නේ? අද හේකම් සමාගමේ එහෙම නැත්නම් ලංකම් සමාගමේ එහෙම නැත්නම් එක එක බීජ සමාගම් ගණනාවක් තිබෙනවා. ඒ සමාගම් වල අධිකාරීත්වය අපේ රටේ බීජ නිෂ්පාදනය යටපත් වී තිබෙනවා. උදාහරණයක් හැටර ගත්තොත් මම එක උදාහරණයක් කියන්නම්. සාමාන්‍ය තුඹ කරවිල. සාමාන්‍යයෙන් අපේ ගම්වල තුඹ කරවිල වගා කරේනේ. ඒ කාලේ ජන මතයක් තිබුණා, සාමාන්‍ය ජන සම්ප්‍රදායක් තිබුණා. තුඹ කරවිල ගහේ මල් තුඹ කරවිල වගා කරලා තුඹ කරවිල වැලේ මලක් එනකොට gedara මරණයක් සිද්ධ වෙනවා කියන. එනසම් තුඹ කරවිල කියනවා අපි වගා කරේනේ. තුඹ කරවිල වගා වුණේ යල් කන්නට හේන කොටලා ගිනි තිබ්බට පස්සේ ඒකේනේ නවදැලි හේනේ තමයි තුඹ කරවිල පැලුණේ. අපි හේනෙන් කැලෙන් තමයි තුඹ කරවිල කඩාගෙන ආවේ. හැබැයි දැන් තුඹ කරවිල වගාවක් තිබෙනවා. මේ බහුජාතික සමාගම් අපට අද ඇටටින් එකක් කියවනවා. තනමල්විල පැත්තට ගියොත් මම වගා කරනවා. කොහොමද වගා කරන්නේ? පාන්දර 4ට නැගිටලා පිනිහිඳෙන්න කලින් තුඹ කරවිල වැලේ පිරිමි මලක් තෝරගෙන මලෙන් මලට ගෑනු මලෙන් මලට තිය තිය ගිහිල්ලා අතෙන් පරාගණය කරනවා. අපේ කුසකර්මාන්තක එහෙම තිබුණාද? පාන්දර 4ට නැගිටලා පිරිමිමල හොයාගෙන පිරිමිමල කඩාගෙන ගෑනු මලේ නේද තිය තිය ගිහිල්ලා පරාගණය කරන ටෝච් එක ඔළුවේ බැඳගෙන. ඒ නිසා මේ බීජ නිෂ්පාදනයේ මේ දශක ගණනාවකට පසුව අපේ රටේ ඉතාමත් විශිෂ්ට ජෛව විවිධත්වය සහිත බීජ තිබුණා. මේ බීජ මුළුමනින්ම අද අපි බහුජාතික සමාගම්වල අයිතියට යටත් කිරීමට යටත් කර තිබෙනවා. මේ විසඳීම සඳහා වැඩපිළිවෙළක් අවශ්‍යයි. දෙක, අපේ රටේ ජලය මා විශ්වාස කරනවා අපේ රටේ තිබුණා වැව් 32000ක්. පණ්ඩුකාභය රජුරුවෝ නිර්මාණය කරපු අභය වැවේ සිට ගත වෙච්ච අපේ ගත වෙච්ච ඉතිහාස පුරා වැව් 32000ක් නිර්මාණය කරලා තිබුණා. අපි හිතනවා අපේ රජ කෙනෙක්ගේ ඉතිහාසය ගැන ලියුනේ ඒ රජුරුවෝ ගැන වැඩිපුර කතා වුණේ ඔහු ගොඩනගපු වැව් පිළිබඳව. අපට ධාතුසේන රජුරුවෝ මතක් වෙන්නේ කලා වැව් නිර්මාණය කරාගෙන. පණ්ඩුකාභය රජුරුවෝ මතක් වෙනවා අභය වැව් නිර්මාණය කරා කියලා. මහසෙන් රජුරෝ මතක් වෙනවා මින්නෙරවැව් නිර්මාණය කරා කියලා. පරාක්‍රම බහු රජුරෝ මතක් වෙනවා පරාක්‍රම සෞන්දර්ය නිර්මාණය කරා කියලා. නිසා අපි ඉතිහාසයේ පුරාවෘත්ත ලියුනේ වාරි කර්මාන්තයත් එක්ක. වාරි කර්මාන්තය ඇතුලේ තමයි අපේ තාක්ෂණය තිබුණේ. අපි 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 දුරකථන හොයාගෙනනේ. අපි මුද්‍රණ මෙසම හොයාගෙනනේ. අපි අපි මඩසොර හොයාගෙන තිබෙනවා. අපි විසෝකටෝ හොයාගෙන තිබෙනවා. අපිට කලාවැවේ සිට දිසාවැව දක්වා අංගලකට බස්මස්සයිත මහා යෝධයලා නිර්මාණය කරලා තිබෙනවා. අපේ තාක්ෂණය බුලතා විසින් නිර්මාණය කරපු සොරබර වැවි අදත්තෙහි සොරවුව ඉතාමත් විශිෂ්ට නිර්මාණයක්. ඒ නිර්මාණ ඔක්කොම ගැබ්බී තිබෙනු මොකද අපේ වාරි කර්මාන්තය ඇතුලේ. හැබැයි අද මොකද සිදුවී තිබෙන්නේ? 1980 ඉඳන් අද මේ අවුරුදු 40 අපි අවුස්සලා බැලුවොත් අපේ රටේ වර්ෂාපතන අඩුවීමක් නැහැ. වර්ෂාපතන වෙනස් වෙලා තිබෙනවා. හැබැයි වාර්ෂික වර්ෂාපතන අඩුවීමක් නැහැ. කාලය වෙනස් වෙලා තිබෙනවා. ධාරිතාවම වෙනස් වී තිබෙනවා. හැබැයි වාර්ෂික වර්ෂාපතන විශේෂ අඩුවීමක් නැහැ. හැබැයි මොකද අද අපේ වතුරේ ප්‍රශ්නේ? පළවෙනි එක අපිට මේ ජල ප්‍රශ්නේ විසඳා ගැනීම සඳහා මා හිතනවා ක්‍රම කීපයක් තිබෙනවා. එකක් හා සුළුහා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය. අපේ වැව් 32000ක් තිබුණා. අද අපිට ඉතුරු වී තිබෙන වැව් 14000යි. මේ වැව් 14000යි වැව් 12000ක් අභාවයට මින් තිබෙනවා. වැව් 2000යි ප්‍රකෘති තත්ත්වයේ තිබෙන්නේ. මේ සුළුහා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය යලි ප්‍රතිසංස්කරණය කරන්නේ කොහොමද? අපිට ඉතාමත් වාසනාවන්ත රටක්. මෝසන් දෙක වර්ෂාවක් තිබෙනවා. අතරමැදි මෝසමක වර්ෂාවක් තිබෙනවා. ලෝකේ බොහෝ රටවල වලට මෝසන් දෙක වර්ෂාවක් නැහැ. එක මෝසමක වර්ෂාවක් තිබෙනවා. මේ වැටෙන වර්ෂාව ආරක්ෂා කර ගැනීම සඳහා මේ සුළුහා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය ඇති කර තිබෙන විනාශේ යලි මේ සුළුහා මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය අපි ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඉතුරු වී තිබෙන වැව් 14000. දෙක, අපේ රටේ භූගත ජල මට්ටම ඒක ඉතාමත් පහළට ගිහිලා තිබෙනවා. අපිට මතකයි අපේ අපි පොඩි ඉතාමත් කුඩා කාලේ අපි සාමාන්‍ය ගම්වල කියන්නේ බම්බයක් කැපුවොත් වතුර තියෙනවා අඩි 6ක්. බම්බයක් කපපුවම වතුර තියෙනවා. අද බම්බ දෙක තුන කැපුවත් වතුර නෑ. එනස ජලය රඳවා ගැනීම හොඳම තැන කොතනද? ජලය රඳා ගැනීම හොඳම තැන මහ පොළොව. ජලය තැම්පත් කරන්න ඕන මහ පොළොවයි. එනිසා අපේ දීර්ඝ සලස්මක් අවශ්‍ය කරු මන්ත්‍රීතුමනි, මේ භූගත ජල මට්ටම අපි උඩට ගේන්නේ කොහොමද? එය අඩි 4-5ක් මට්ටමටත් අපි ගේන්න. මම හිතන්නේ මේක අවුරුදු දෙකකින් අවුරුදු 10-15ක දීර්ඝ සලස්මක් ඕනා. මේ පහළ ගොස් තිබෙන භූගත ජල මට්ටම අපි ඉහළට ගේන්න. බඹයක් හාරගොඩ වතුර තිබු රටේ බඹ 6ක් කැපුවත් වතුර නැති තත්ත්වයක් මතුවී තිබෙනවා. එනිසා මේ භූගත ජල මට්ටම උඩට ගෙන එන්න විශේෂම වන සංරක්ෂණය අතිශය වැදගත්. ඒ වගේම ජලපෝෂක ප්‍රදේශ නඩත්තු කිරීම අතිශය වැදගත්. ඒ වගේම අපේ මේ ගම් වතුර පාලනය කරලා කියන විකෘතියක් නිර්මාණය වී තිබෙනවා. අද අපේ එදා අපි පරාක්‍රම බහු රජුරෝ නේද දේශ කිව්වයි කියලා අපි කියන්නේ මොකද්ද? වැටෙන එක වතුර පොදක්වත් ප්‍රයෝජනෙට නොගෙන මහා මුදුට යවන්න එපා කියලා. හැබැයි අපි අද සැලස්ම මොකක්ද? අද අපේ සැලස්ම වැටෙන වතුර ඉතා වේගෙන් ගංගා හරහා තල්ලු කරන්න ඕන මහා මුදුට. මෝය කටවලරල මහා මුදුට වතුර යවනවා. කළුගඟේ මෝය කට කැපුවා. ඇයි වතුර වේගෙන් යවන්නේ? ගරු මන්ත්‍රීතුමනි, මහා පොළොවට වැටෙන වතුර වේගෙන් මහා මුදුට තල්ලු කරන එක තමයි අපේ වාරි සැලස්ම අද. මෝය කටවල කපල වතුර යවනවා. මොකද සිදුවී තිබෙන්නේ? වතුර මේ මහ පොළවට උරා ගන්න සලස්මක් හදන්න ඕනකම තිබෙනවා. වතුර තැම්පත් කිරීම ඉතාමත් වැදගත් ප්‍රදේශ වැදගත්ම තමයි මහ පොළව. ඒ නිසා අපේ දීර්ඝ කාලීන සලස්මක් අද අපිට අවශ්‍යයි. මේ මහ පොළවේ භූගත ජල මට්ටම ඉහළ දමන්න. ඒකට ජලදර ප්‍රදේශ සංරක්ෂණය කරන්න ඕන. අපිට මතකයි මහවැලි ගඟේ වතුර හිඳන කාලෙට වීලි කාලයක් එනවා සාමාන්‍ය. ඒ කාලෙට ඒත් මහවැලි ගඟේ වතුර හිඳුන්නේ නැහැ. ඇයි? ජලදර ප්‍රදේශ හරහා මහවැලි ගඟට නිරන්තරයෙන්ම උල්පත් තිබුණා. අද උල්පත් ඉඳලා තිබෙන්නේ. ඔබතුමාට මතකයි මහනුවර යනකොට ඉස්සර කඩු ගන්නව කන්ද නගිනවට මොකද දැනෙන්නේ? කන් අගුළු වැටෙනවා. රැහැයියන්ගේ සද්දේනවා. ඒක තමයි අපි නේද කොළඹ පාරේ කඩු ගන්නව හරහා මහනුවර යනකොට. වැල්ලවාය හරහා ඇල්ලහරා බණ්ඩාර වෙලට යනකොට. මොකද උනේ? කන් අගුළු වැටෙනවා. දේශීරාවේ සද්දේ, රැහැයියන්ගේ සද්දේ. අපිට අද ඒක තියෙනවද? අද කඩු ගන්නයි මිනිස්සුන්ට බොන්න වතුරනේ. අද ඇල්ලේ මිනිස්සුන්ට බොන්න වතුරනේ. මේ සංවර්ධන ඉතාමත් වැරදි උපාය මාර්ග හේතු කොටගෙන මධ්‍ය කඳුකරේ එලි කරමින්, මධ්‍ය කඳුකරේ මහ විශාල පරිසර හානියක් සිදු කරමින් අපේ මුළු ජල උල්පත් සහ ජල පෝෂක ප්‍රදේශ සහ ජල ධාරක ප්‍රදේශ මුළුමනින්ම විනාශයට පත් කර තිබෙනවා. ඒ නිසා අපි යලි සැලකිලි ලක් කරන්න ඕනකම තිබෙනවා. අපි කොහොමද මේ මහ පොළොවේ අපේ ජල තැන්පත් කිරීම සඳහා අපේ ජල මට්ටම උඩට ගේන්නේ කියලා. ඒක ඉතා වැදගත්. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ අපේ වාෂ්පීකරණේ ජලයේ වාෂ්පීකරණ වැඩි වී තිබෙනවා. 2019 මා දන්න භූගර්භ විද්‍යාඥ කණ්ඩායමක් විසින් කන්තල වැව ඉලක්ක කරගෙන සමීක්ෂණයක් කරා. 1980 දී දවසකට වාෂ්පීකරණය වුණේ මිලිමීටර 3යි. 2019 දී දවසකට වාෂ්පීකරණය වෙනවා මිලිමීටර 6ක්. ඒකට මොකද වෙලා තිබුණේ? වායු ගෝලෙත් හෙතමනේ වනාන්තර එලි කරා, ජල පෝෂක ප්‍රදේශ විනාශ කරා, පොළොවේ භූගත එළ මට්ටම් පහළ ගියා. මොකද සිදුවී තිබෙන? අද වාෂ්පීකරණ වෙන වේගය වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා දවසකට කන්තලේ වැවේ මිලිමීටර 6ක් වාෂ්පීකරණ ලක් වෙනවා. ඒ නිසා මෝසම් දෙක වර්ෂාවක් තියෙන රටේ, අතරමැදි මෝසමක් තියෙන රටේ මොකද සිදුවී තිබෙන්නේ? ඒ වගේම මම මේක අනිත් පැත්තත් වතු කරන්න කැමති. පානීය ජල අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. ලෝකේ බොහෝ රටවල් වල ටැප් එකෙන් වතුර බොන්නේ නැහැ, බෝතලෙන් වතුර බොන්නේ. හැබැයි තාමත් අපිට පුළුවන් වෙලා තියෙනවා ටැප් එකෙන් වතුර බොන්න. ගොඩක් බෝතල් කම්පැනි කාරෝ ඇවිල්ලා තියෙන එක වෙනම දෙයක්. හැබැයි ටැප් එකෙන් වතුර බොන්න සමත් වී තිබෙනවා. අපි කොහොමද අපේ මේ රටේ ජලය පිරිසිදුභාවයෙන් ආරක්ෂා කරගන්නේ? මේ තියෙන මේ අද ඔබ ගිහලා බැලුවොත් අනුරාධපුරේ පළවෙනි වකුගඩු රෝගය හම්බුනේ මැදවැච්ච ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. පළමු වකුගඩු රෝගය 1993. ඊට පස්සේ එතන සිට නේද මේ පැත්තේ මාතලේ පැත්තාවත් නාවුල දක්වා වකුගඩු රෝගය ඇවිල්ලා තිබෙනවා. අනිත් පැත්තෙන් ගෙත් මයියංගනේ ගිරාඳුරු කෝට්ටේ දක්වා ගිහිල්ලා තිබෙනවා. මේ පැත්තේ පොළොන්නරුවෙන් ගත්තොත් මඩකලපේ සීමාව දක්වා වකුගඩු රෝගය ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඇල්ලපාරේ ආවොත් ගල්ගමුව ගිරිබාව වාරියපොළ දක්වා වකුගඩු රෝගය ව්‍යාප්ත වී තිබෙනවා. මේ මැදවච්චියේ ග්‍රාමනිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසක හම්බ වූ වකුගඩු රෝගිය අවුරුදු 27ක් යනකොට මොකද සිදුවී තිබෙන්නේ? අපේ රටේ භූමියෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් අද ගොදුරු කරගෙන තිබෙනවා. සාමාන්‍ය මා හිතන තව ටික කාලයක් යන රජරට දුවදරුවන්ට සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ඉස්සර විවාහයක් කරනකොට රජරට පොරොන්දම් බලනවා. මම හිතන්නේ තව අවුරුද්දක් දෙකක් යනකොට සිද්ධ වෙන්නේ වකුගඩුව බලන්න. මොකද මේක විශාල ව්‍යසනයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ ජලය අපිරිසුදු වීමේ ප්‍රශ්නේ, විස මුහු වීමේ ප්‍රශ්නේ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන ජලය පිළිබඳව. ඊළඟ ඉඩම් ප්‍රශ්නේ. දැන් මා දැක්ක ආණ්ඩුවේ ප්‍රධාන යෝජනාවක් තිබුණා බඩිරිඟු අක්කර 40,000ක් වගා කරන්න, ඇවන්ගාඩ් සමාගමට අක්කර 5,000 දෙන්න කියලා කුසිකර්ම අමාත්‍යාංශය විසින් ලිපි යොමු කර තිබෙනවා. ඒතර මහා පරිමාණ සමාගම මත අපේ රට ඉඩම් පවරන්න ඕන. ඇමරිකන් ඩෝල් සමාගමට 2010 2015 ආසන්න කාලේ ඉඩම මාගාව ලියුම තියෙනවා. වෙන් කරලා නැත්තම් බොහොම හොඳයි. නමුත් ඇවන්ගාඩ් සමාගමට අක්කර 40,000ක බඩිරිඟු වගා කරන්න සූදානම්, අක්කර 5,000ක් පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට කියලා නිදහස් කරන්න කියලා දෙයිපුලි උමංගාව තිබෙනවා. ඒතර මා කියන්නේ සමාගමකට අපි ඉඩම් දෙන්න ඕන. සමාගමකට ඔබතුමා දන්නවා සෝමාවති චෛත්‍ය දෙහපැත්ත අක්කර 5,000ක් දුන කාටද? ඇමරිකන් ඩෝල් කාර්යයට. අර පැත්තේ පළවත්තේ මොනරාගල පළවත්තේ සීනි සමාගම ගාව අක්කර 1,800ක් දුන්නා පළවත්තේ.
ඔව් ගුණදෙලගම ගරු මන්ත්‍රීතුමා
මගේ කාලේ
මුරාසනේ මන්තුමනි මෙතුමා දැන් මේ වැව් සම්බන්ධව කතා කරා.
අන්තිම පොයින්ට් ඔෆ් ඕඩරේ
එතකොට එතුමා 2004 කුෂිකර්ම ඇමතිවරයා. එතුමාම කිව්වා 1000ක් හදනවා කියලා.
ගරු මන්ත්‍රීතුමා රීති ප්‍රශ්නයක් නෙමෙයි.
ගරු කතානායකතුමනි හොඳින් තේරුම් ගන්න වැව් ප්‍රතිසංස්කරණය කරන්න කියන්නේ මොකද? වැව් හදනවයි වැව් ප්‍රතිසංස්කරණය කියන්නේ දෙකක්. එක. ඒතර අපේ සලස්වත්තම වැව් 10,000ක් ප්‍රතිසංස්කරණය කරන්න 2005 සඳහා අපි තෝරන් තිබුණ වැව් 1000ක් අපි 802ක් ප්‍රතිසංස්කරණ කර තිබෙනවා. හැබැයි මතක තබා ගන්න මේ ප්‍රතිසංස්කරණ අවුරුදු 10ක් 15ක් කරන් දාපවතින්නේ නෑ. මේ ලක්ෂ 5ක 8ක් අතර මුදල් ප්‍රමාණයක් තමයි එක වැවකට වියදම් වී තිබුණේ. ඒකේ කරන්නේ මොකද්ද? ඇනිකට් එක හදන එක, සොරවුව හදන එක, අර පැත්තෙන් ජලපෝෂක ප්‍රදේශය ඇති වී තිබෙන ගැටලුවට විසඳුම් සෙවීම, වැව් කණ්ඩිය සෙවීම වැනි ප්‍රතිසංස්කරණ. ඒවා අඩුම තරම අවුරුදු 10ෙන් 10ටවත් කරන්න ඕන. 2004 කරපු එක 2023 දී ඒක තියෙන්නේ. එනිසා කරු කතානායකතුමනි මේ മന്ത്രിවරු ඒකට පොඩ්ඩක් අවබෝධයෙන් කතා කරන්න කියලා මා කියනවා. ඊළඟ මා කියන්නේ නැති ඉඩම් ප්‍රශ්නේ. ඒතර ඉඩම් මොකද උනේ?
පළවත්තා මිනිත්තු 5ක කාලයක්.
ඔව් ටිකක් තියෙනවා. පළවත්තා සීනි සමගම ආව. ඉඩම් ලබා දුන්නේ කාටද? ඇමරිකන් ඩෝල් සමගම. උල්ලිටි ඉඩම් ලබා දීලා තියෙන කාටද? ඇමරිකන් ඩෝල් සමගම. අපේ රටේ කෝ තුන්වෙනි පරම්පරාවේ දුවදරුවන්ට ඉඩම්? ඔබතුමා දන්නා පොළොන්නරුවේ මින්නේරි ව්‍යාපාරය පටන් ගත්ත 1936. මඩින් 5යි ගොඩින් 5යි. එහෙමනේ? 1936. දැන් අවුරුදු ගත වෙලා තියෙනවා 84ක්. අවුරුදු 84 වෙනකොට પરම්පරා තුනක් හැදිලා තිබෙනවා. දැන් අලුත් પરම්පරාවේ ගොවි දුවදරුවන්ට ඉඩ කඩන්නේ. අඩුම තරම ගෙයක් හදාගන්න ඉඩන්නේ. මේකනේ ප්‍රශ්නේ. ඒ වගේම ගිරිතල ව්‍යාපාරය පටන් ගත්ත 1952. නේද? 1952. දැන් අවුරුදු 68ක් ගත වී තිබෙනවා. කොහේ ඊළඟ දෙවෙනි પરම්පරාවේ දුවදරුවන්ට ඉඩ කඩම්කෝ. ඒ වගේම කවුඩුල්ල ව්‍යාපාරය පටන් ගත්ත 1952. ගොඩින් 3යි මඩින් 5යි. දේව ව්‍යාපාරය පටන් ගත්ත 1960 දශකේ ගොඩින් 3යි මඩින් 5යි. මහවැලි ව්‍යාපාරය මහවැලි ව්‍යාපාරය අපිට දුන්නේ ගොඩින් අක්කර භාගයේ මඩින් අක්කර දෙකම 1982. අපේ අලුත් પરම්පරාවන් හැදිලා තිබෙනවා. ඒ නිසා අපේ කුසකර්මාන්තය දිනු කරන්න නම් ගරු කතානායකතුමනි නව પરම්පරාවේ දුවදරුවන්ට ඉඩම් ලබා දෙන්න ඕන. එමුදෝ සමාගම් මෙතන නෙවෙයි, ඇවන්ගාඩ් කාර්යයට, ඇමරිකන් ඩෝල් කාර්යයට, එහෙම නැත්නම් විවිධ ව්‍යාපෘතිවල මම දැක්කා කියලා කන්තලේ කන්තලේ අක්කර 22500ක් තියෙනවා. එස් එම් චන්ද්‍රසේන කියලා ඩෝසර් එක නැගලා කන්තලේ සුද්ධ කරන්න හදනවා. කාටද ඉඳන් දුන්නේ? ඒ අක්කර 22500 අක්කර 22500 දුන්නේ සමාගමකට. එම ඉඩමයි තිය රටේ ගොවි ජනතාවට. කන්තලේ සීනි සමාගම තියෙනකොට අක්කර දෙකමාරක උක්කවගා කර ගොවියෝ. ගොවි 11000ක් හිටියා. එන්දේ ගොවි 11000 තමයි අක්කර දෙකේ දෙකමාර ආදී භූමි ප්‍රමාණයන් වලින් උක්කවගා කර සමාගමට උක් දුන්නා. ඒ ඉඩම් මේ ගොවියන්ගේ ඉඩම්. හැබැයි දැන් මොකද කරන්නේ? එස් එම් චන්ද්‍රසේන කියලා සමාගම් වලට ඉඩම් දෙනවා. ඩෝසර් රෝල් නැගලා සමාගම් වල ඔබ නෙවෙයි එස් එම් ගැන මම කියන්නේ. නේද? ඔව්. ඔව් බලමු බලමු දීලා තියෙන සමාගමට. ඔව් සමාගමට වෙන මම දන්නවා ඒඩම් එස් එම් චන්ද්‍රසේන ගරු ඇමතුමා ඩෝසරේට නැංගි සමාගම වෙනුවෙන්. ගොවිය වෙනුවෙන් නෙවෙයි. ඒතර මට කියන්නේ. ඔව් කමක් නැහැ. හරි. ඒ නිසා මේ ඉඩම් නැවත සමාගම් මත මේ ඉඩම් පැවරීම නතර කරන්න ඕන. අපේ රටේ තුන්වෙනි පරම්පරාවේ ගුවා ගොවි දුවා දරුවන්ට ඉඩම් ලබා දීම සඳහා සලස්මකට සූර්යවේ ඔබතුමා දන්නව. සූර්යවේ පිටුනේ ගාව ඉඩම් දුන්නේ කාටද? ඔබතුමා දන්න මොන සමාගමකට දුන්නේ කියලා නජිත් රාජපක්ෂ මුනුසුනේන මන්ත්‍රීතුමා. සමාගම් වලට මේ ඉඩම් දුන්නේ. එනිසා මා හිතනවා නැවත මේ ඉඩම් ගොවි දුවා දරුවන්ට ලබා දීම සඳහා කටයුතු කළ යුතුයි. ඊළඟ ප්‍රධාන ප්‍රශ්නේ යෙදුම්. දැන් මේ පොහොර පිළිබඳ ප්‍රශ්නේ මත උනෝ. ඉතින් මට මතකයි පහුගිය ජනාධිපතිවරණ දෙක අපේක්ෂකයෙක්ගෙන් වී වලට නිකන් දෙනවා කියලා. අනිත් අපේක්ෂක කෙනා ඔක්කොටම නිකන් දෙනවා කියලා. හැබැයි මා කිව්වේ පොහොර සානාධාරයේ මේ තිබෙන ප්‍රමාණයට වඩා සතයක්වත් වැඩි කරන්න නැහැ කියලා. එයි. මේ රසායනික පොහොර පාවිච්චි කිරීම අපේ මේ මහ පොළව වස විස වලින් පිරලා තිබෙනවා. අපේ පැවැත්ම තිබෙන ප්‍රධාන සාධක තුනක් මත. එකක් සූර්යය, දෙක වායුගෝලය, තුන මහ පොළව. මේක මත තමයි සියලු ජීවීන්ගේ පැවැත්ම තිබෙන්නේ. ඉතින් අපි දැනුවත්ව මේ මහ පොළව මේ පහ පොළව වස විස වලින් පුරවනවද තවත්? මේක යලි ප්‍රകൃති දත්තර මේ මහ පොළව අපි ගෙනා යුතුව තිබෙනවා. ඒකද බීජ පොහොර
කාලයක් තියෙනවා.
යෙදව මේ ඔක්කොම බහුජාතික සමාගම් වල සලසු. ඒ සලසුම් වල ගොදුරු බවටපත් වෙලා අපේ මහ පොළව වස විස වලින් තිරලා තිබෙනවා. ඊළඟ කරු කතා නැගතුනේ ගබඩා කරන්නේ ප්‍රවාහණය මා අවසන්
කරු
කරන්න
ඕන. එතුමා මම 100%ක් ඔබතුමත් එක්ක එකඟයි. අපි ලබන කන්නේ ඉඳලා අපේ ගෝජන සේවා මධ්‍යස්ථාන 517ට සොයිල් ටෙස්ට් කිට් 517ක් දෙනවා. අපි පස පරීක්ෂා කරලා අවශ්‍ය පරිදි පමණයි ඊළඟ කන්නේ ඉඳලා අපි පොහොර
දෙනවා. මා යෝජනා කරන්නේ ගරු මන්ත්‍රීතුමනි ජංගම පස පරීක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් හදන්න. ඒතොර මදි ප්‍රමාණවත් නැහැ. හරියට ජංගම පස පරීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් හදන්න. ගෝජනතාවට පස පරීක්ෂා කරලා දෙන්න. ඒ පසට අවශ්‍ය ඊළඟ සංයුතිය ලබා දීම තමයි අපි රසායනික හෝ කාබනික පොහොරාර ලබා දිය යුතු වන්නේ. හොඳයි. බලමු බලමු දැන් ගොඩක්නේ. ඊට පස්සේ ඔබතුමාට මම කියන්නේ ඊළඟ ප්‍රශ්නේ. මධ්‍ය කඳුකරේ අද මුහුණ දී තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි පසේ සෝදාපාලු. සාමාන්‍ය මාධ්‍යක මායික ගැන අධ්‍යයනය කරලා නැහැ. ඒක භූවිද්‍යාඥයේ භූවිද්‍යා ගර්භ විද්‍යාඥයේ ඔහු ප්‍රකාශ කරා මේ මහ පොළවේ අඟලක් වැවෙන්න අවුරුදු 300කට වඩා වැඩි කාලයක් යනවා කියලා. හැබැයි අපේ මධ්‍ය කඳුකරේට අඟලක් හේදෙන්න එක වැස්ස ප්‍රමාණව. ඒ නිසා මේ පස සංරක්ෂණය කිරීම අතිශය වැදගත් අපේ රටේ අනාගතේ පැවැත්මේදී. ඒ නිසා සූර්යයා, වායුගෝලය, මහ පොළොව තමයි ජීවියාගේ පැවැත්ම. අපි අද මේ මහ පොළොව වස විස වලින් පුරවෙමින් තිබෙනවා. ඒ නිසා අපේ කුසකර්මාන්තේ නව දැක්ම දිශාවට යොමු කරන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. අවසාන වශයෙන් ගරු මන්ත්‍රීතුමනි මා ඉදිරිපත් කරන්නේ අපේ මේ අස්වැන්න පිළිබඳවත් මා හිතන්න අපි සැලකිලිමත් කරන්න ඕන.
කාලය අවසන්
වෙනවා. අවසන් වශයෙන් ලෝක සෞඛ්‍ය ලෝක ආහාර සංවිධානයේ වාර්තාවක් මම පුටා දක්වන්නේ. ඒකේ කියනවා චීන හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 7ක් ලැබෙනවා. වියට්නාමයේ හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 5.8ක් ලැබෙනවා. දකුණු කොරියාවේ හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 7ක් ලැබෙනවා. ලංකාවේ හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.7යි ලැබෙන්නේ. ඒ නිසා අපි ඵලදායිතාවය වැඩි කරන්න ඕන. හැබැයි ඵලදායිතාවය අපි වැඩි කර යුතු වන්නේ රසායනික යෙදුම් තවත් වැඩි කිරීමෙන්ද කියන එක මා එකඟ නැහැ. වෙනත් ක්‍රමයක් කරා අපි ඵලදායිතාවය වැඩි කරන්න ඕන. ඊළඟ පසුවස්ස නාස්තිය ගබඩාකරණේ ප්‍රවාහණය ඇසුරුම් කරන වෙළඳපොළ මේ ආදී සියල් එකට සංයුක්ත වැඩපිළිවෙළක් කරා තමයි අපේ රටේ ගොවි ජනතාවගේ ජීවිතයත් ඒ වගේම කුසකර්මාන්තී ආර්ථික පැවැත්මත් වර්ධනය කළ හැකි. ඒ වෙනුවෙන් අමාත්‍යංශය කටයුතු කරාවි කියන බලාපොරොත්තු යුතුව මා නතර වෙනවා. බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමනි.
බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමා. ඊළඟට උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහත්මයා විනාඩි 6ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි මට කාලය විනාඩි 8ක් කියලායි තිබුණේ. කෙසේ වෙතත් මුඛ පරම්පරාගත ජන උරුමය නව සමාජය වෙත ගෙන යන ප්‍රධාන දේ තමයි කෘෂිකර්මය හා ගොවිතැන කියලා කියන්නේ. එනිසා මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගරු ඇමතිවරු කීප දෙනෙක්ම කටයුතු කරන වෙලාවේ එම උපදේශකාර සභාව නියෝජනය කරමින් කටයුතු කරන ලැබීම මම භාග්‍යයක් කොට සලකනවා. විශේෂයෙන් මම බස්නාහිර පළාත තුළ කටයුතු කිරීමේදීත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්ක තමයි මගේ කාර්ය ගොඩක් සිද්ධ වුණේ. ඉතින් මම සතුටු වෙනවා පිටසිරගම පලානෝගිය අත්තනගල ආසනයේ ප්‍රධාන ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මට මේ අවස්ථාව නියෝජනය කරන ලැබීම සම්බන්ධයෙන් ඒ එක අවස්ථාවක් අපි කතා කරන්නට ඕනේ. මේ රටේ මේ වසර ගණනාවට පෙර මේ රට ඉතාමත් පල්ලෙහා තත්ත්වයට වැටෙන අපි දැක ආරක්ෂා වශයෙන් ගත්තත් ආර්ථික වශයෙන් ගත්තත් හැම අතින්ම රට වැටලා තියෙන වෙලාවේ අපි දැක්ක මාධ්‍යට ඇවිල්ලා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනවා ජනතාවට ක්‍රෝටෝන් කළ කන්න කාලයක් එළමෙනවා, ඒ කාලයට මේ ක්‍රෝටෝන් කළ කන්න සිද්ධ වෙනවා කියලා. ඒ වගේ කාලයක් මේ රටේ ඇති වුණා. ඒ වගේම පොහොර ටික හරියට අපිට ලබා දෙන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ පොහොර ලබා නොදීම නිසා රට තුළ අපේ යම් යම් වගාවන් වල වෙච්ච දේවල් අපි දැක්කා. අද පොල් වගාව සම්බන්ධයෙන් ගත්තා, අද පොල් ගෙඩියක තියෙන මිල දිහා බලනකොට අපිට තියෙන ප්‍රධාන දේ තමයි ඒ කාලේ පොල් ටිකට පොහොර ටික හරිය ලැබුණා නම් සමාන පොල් වල මේ හිගේ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ රට වැරදි තැනකට ඇද දමලා වටලා තිබුණු රටක් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බාර අරන් තියෙන්නේ, ගරු අග්‍රාමාත්‍යතුමා බාර අරන් තියෙන්නේ. ඉතින් මේ සෞභාග්‍ය දැක්මයට මේ රට ස්වයංපෝෂිත කිරීමේ වගකීම අද පැවරලා තිබෙනවා. ඒ නිසා අපිට ගරු මහින්දානන්ද අලුත්ජමේ ගරු ඇමතිතුමා ප්‍රධාන ගරු ඇමති මණ්ඩලයත් වාරි මාර්ගම චමන් රාජපක්ෂ ඇමතිතුමා ප්‍රධාන ඇමතිතුමාලත් එක්ක මේ රට ගොඩනගන්නට ඕන. මේ අපේ උරුමය, මේ අපේ උරුමය අපි ගොඩනගන්නට ඕනේ. ඒ නිසා කරුණු ගණනාවක් මං හිතන්නේ අපේ ගරු ඇමතිතුමාගේ පැත්තෙන් එතුමා නිරන්තරයෙන් කියනවා මේ අර පොහොර සම්බන්ධයෙන් පස්සේ අවශ්‍ය සංයුතිය සකස් කරන්න, පොහොර පරීක්ෂා කරන්න, ඒ සංයුතිය අනුව පොහොර නිකුත් කරන්න. ඒ නිසා මේවා ඉතා වැදගත් කාරණාවක්. ඒ වගේම මිලියන 500ක මුදල් වෙන් වෙලා තිබෙන වන සතුන් වෙන යම් යම් ඒවා ආරක්ෂා කරගන්නට. ඒ වගේම අපි දැක්ක මීමැසි පාලනය නැවත ප්‍රතිලිත කරන්න, මීමැසි පාලනය හරහා මේ රටේ භෝග තියෙන පළදා වැඩි කරන්න මීමැසි පාලනය තියෙන වැදගත්කම. ඉතින් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න ගරු ඇමතිතුමා ඇතුළු මේ කණ්ඩායම ලොකු උත්සාහ ගන්නවා. ඒ වගේ වාරි කර්මාන්තපත ගත්තොත් වැව් දහසක් නිර්මාණය කරන්න, ඒ වැව් අලුත් වැඩියා කරන්න. එතකොට අපි රටක් වශයෙන් අපි සතුටු වෙනවා. අපේ ගොවි ජනතාව වෙනුවෙන් විශාල දේවල් ලබා දෙන්න අද මේ රජයේ යටතේ කටයුතු කිරීම සම්බන්ධයෙන් ඒ වගේම අපි කල්පනා කරන්නට ඕනේ ගොවියන්ගේ විවිධ අවශ්‍යතාවයන් තියෙනවා. ඒ ගොවියාගේ අවශ්‍යතාවයන් දිහා බලනකොට පොහොර ටික නිසි වෙලාවට ලැබෙන්නට ඕනේ, ඒ අදාළ සංයුතියෙන් අනුව ලබා දෙනා වගේම නිසි වෙලාවට දරුව පොහොර ටික ලැබෙන්නට ඕනේ. ඒ වගේම අපි කල්පනා කරන්නට ඕනේ රටක යම් යම් අවස්ථා උදා වෙනවා, රටක යුද්ධ ඇති වෙනවා, එහෙම නැත්නම් යම් යම් විවේචනයන් ඇති වෙනවා. ඒ වගේ තත්ත්වයකට අපි මුහුණ දුන්නා ලෝකයේ පළවෙනි වතාවට, අපේ ජන ජීවිතයේ පළවෙනි වතාවට තමයි අපිට මේ COVID-19 එන්නේ. අපේ ගම්මාන වලට ඇඳිරි නීතිය වැටෙනවා, ජනතාව තමන්ගේ නිවස් වලට තනි වෙනවා, ජනතාවට තමන්ගේ රාජකාරි කරගන්න පුළුවන්කම නැහැ, වසංගත රෝගයක්. එතන මේ පළවෙනි වතාවට අපි දැනගත්තේ, අපිට අවබෝධ වුණේ. හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ අපේ පැවැත්ම විවේක ලැබුණු, අපිට විවේකයක් ලැබුණු අපි අවස්ථාව මොකද කරේ? අපේ ගම්දනව්වල සෑම නිවෙස්වලම ජනතාව උදැල්ල පිහ අතර අරගෙන තමන් වගා කරන්න පටන් ගත්තා. එහෙනම් තමන්ගේ සහජයේ ඇඟේ තියෙන ගොවිතැන තමන් මේ වගා කරන හැම බිං අංගලකම වැව්වා. අපේ තරුණයෝ පුරංගුම රස්සැද්දුවා.
එහෙනම් අපි මිනිත්තු දෙකක් තියෙනවා.
ඒ අනුව අපි කටයුතු කරන්නට ඒ අනුව අපි ඔවුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කරන්නට වග බලා ගන්න. ඒ නිසා අපි පොහොර ලබා දෙන්න. ඒ වගේම අපි අපේ ගම්බද ඉස්සර තිබුණ අපි පුංචි කාලේ කොම්පෝස්ට් වලක් හදාගත්තාම රජයෙන් ගෙවනවා මුදලක්. අපිට පුළුවන් නම් අද මේ කසල් ප්‍රන්නට විසඳුමක් වශයෙන් කොම්පෝස්ට් වලක් වෙනුවෙන් මුදලක් ගෙවලා හරි ඒ කොම්පෝස්ට් කරණය කරන්න මම හිතන්නේ තව වැදගත් කියලා මම විශ්වාස කරන්නේ. ඒ වගේ මනසතුම්ගෙන් වෙන හානියකට අලියා ලොකුවට වෙන අලියා වෙනුවෙන් විතරක් නෙමෙයි අපේ ප්‍රදේශයේ ජනතාව විවිධ මනසතුන්ගෙන් පීඩා විඳිනවා. ඒ පීඩා විඳින මනසතුන්ගෙන් කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම ගරු ඇමතිතුමාක සූර්ය විදුලි හරහා ඒ තියෙන ආරක්ෂක වැටවල් නිර්මාණය කළ දෙන්න ඒ සඳහා කටයුතු කරන තේ මම විශ්වාස කරනවා. ඒ වගේම කුඩා වැව් නිර්මාණය කරමින් ඒ වගේ අර වැලිගොඩ දමීම නිසා අපේ තියෙන ගංගාවල් ඛාදනය වෙලා තියෙන ඒවට වැටි නිර්මාණය කරමින් ඒවා ජලය කොහොමද කළමනාකරණය කරගන්නේ. ඒ වගේම විවිධ කාරණා මම මට විශාල දෙයක් කියන්න දෙනවා දැන් වැඩි කතාවක් කරන්න වෙලාවක් නැහැ. කොහොම වුණත් ගොවිතැන සම්ප්‍රදාය අපිට අනුගමනය කරන්නට වෙනවා. මේ පාර්ලිමේන්තුව තුළ අපි දැක්ක දේ තමයි COVID-19 සිද්ධියත් එක්ක අපි දැක්ක හැමතිස්සම අර වතුර කාලයක් දැම්මය. ඒ වතුර කාලේ අනු විවිධ විවේචන ගේනවා. මේ ගොවිතැන ගත්තත් අපේ ජන ජීවිත ගත්තත් සම්ප්‍රදායෙන් බැහැර යන්නට බෑ. අපි මේ සිංහල රටේ අපි යම් යම් කළ තියෙන අපේ වෙදකම් හා හෙදකම් කියලා දෙකක්. ඉතින් මේ ගොවිතැනත් මේ සම්ප්‍රදාය තුළ තියෙන දෙයක්. අපේ සම්ප්‍රදාය රකින්නට ඕනේ. ඉතින් මේ මම අගය කරනවා මම බස්නාහට බලාදේ ඉන්න කාලය තුළ උදේ ගම්මන්පිල කරු ඇමතුමා නිල්වල ලේකම්තුමා සහ ගාමිණී චිලසිරි කියන අමාත්‍යතුමාලා යාල කාලේ අපිට
පුළුවන්
පළුපන් කෙටීම කියලා පොතක් නිර්මාණය කරන්න කරු සභාවදින විනාඩියක් දෙන්න. ඒ පොත නිර්මාණය කිරීම වල මේ විශාල දේවල් ගන්න තියෙන අපේ ජන ජීවිතය සම්බන්ධ වෙච්ච කාරණා. ඒ නිසා අර සම්ප්‍රදායano කියන නිසා මට පුංචි දෙයක් මතක් වුණා. පුංචි කාලේ අපි පාසල් යන කාලේ අපි කියෙව්වා සංහිඳ ගාව බාරයට කිරි ඉතිරීම කෙම්මුර දවස් සොල පහනින් සැරසීම වනාතු කඩා ගස් දෙබැලක දැවටීම මානක රුවත් නොකලමේ ගැරහීම මිනිස්සුන්ට මේ සම්ප්‍රදාය වලින් බැහැර වෙන්න බෑ. ඒ නිසා වතුර කාලයක් දැම්මයි කියලා මේ කොවිඩ්
අවසන් කරන්න ගරු මන්ති
තමයි අපේ තියෙන සම්ප්‍රදායන් ඒවා විවේචනය කරනකොට අපි ආරක්ෂා කිරීම අපේ වැදගත් වෙනවා කියලා මම මතක් කරමින් නියන්නවා.
බොහොම ස්තුති ගරු මන්ති තුමා. ඊළඟට ගරු කුමාර වෙල්ගම් මැතිතුමා මිනිත්තු 11ක කාලයක් ඔබතුමාට ලැබෙන. මිනිත්තු 11යි
12යි
හරියටම 12:30ට අවසන් කරන්න
ඕනේ. ඒ නිසා මම මුදස්සනාරු මන්ත්‍රීතුමනේ මම අද සන්තෝෂ වෙනවා මගේ මිත්‍ර මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමාගේ අමාත්‍යාංශය යටතේ වචන කීපයක් කතා කරන්න. මොකද එතුමා දක්ෂයෙක්. මම එතුමත් එක්ක වැඩ කරලා තියෙනවා. එතුමා මාත් එක්ක වැඩ කරලා තියෙනවා. අපි බොහොම මිත්‍රයි. එතුමා බොහොම දක්ෂ කෙනෙක්. එතුමා තමයි මේ රටේ ජනාධිපතිතුමාව ඉදිරියට ගේන නොමිනේෂන් ගන්න වැඩ කරපු පළවෙනිම එක්කෙනා. මෙයා තමයි ඇත්තටම මෙතුමා වගේ කළ යුතුයි. මොකද එතුමා තමයි සම්පූර්ණ මේ කාර්ය කරේ. ඉතින් ඒ නිසා ඒ විතරක් නෙවෙයි මම හිතන්නේ මේ ආණ්ඩු පක්ෂයේ තමුන්නාස්ලාද ඉඳගෙන ඉන්නේ එතුමන්ලා ගත්ත ඒ උත්සාහය නිසා. ඒකේ මම කොටස්කාරයෙක් ඒ කාලේ හිටියේ. නමුත් එතුමා ඒ කාර්යය හරියට කරා. ඉතින් මම ඔබතුමාට කතා කරන්නේ විශේෂයෙන්ම ප්‍රායෝගික කෙනෙක් හැටියට. මට මේ මම ප්‍රායෝගික කෙනෙක් හැටියට වැඩ කරන්නේ විශේෂයෙන්ම මම පළමුවෙන්ම කියන්න ඕන පොහොර සම්බන්ධව මේ පොහොර විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මම අපේ වැබිලි කර්මාන්ත ඇමතුමාටත් මේ ගැන කියලා තියෙනවා. මොකද පොහොර අද හම්බ වෙන ප්‍රමාණය ඉතාම මදි. ඒ වගේම මේ පොහොර ප්‍රමිතියෙන් බාලයි. ප්‍රමිතියෙන් බාලයි කියලා හැම ගොවියෙක්ම කියනවා. මම ඊයේ ගියා අපේ ගමේ ගොවියෝ කීප දෙනෙක් හම්බෙන්න වෙලටම ගියා. එතකොට එයා කියන්නේ අපිට හම්බෙන පොහොර ප්‍රමාණය ඉතාම මදි. අඩු ප්‍රමාණයක් 50%ක් අඩු හම්බෙන්නේ පොහොර වර්ග තුනම. ඒ වගේම අපිට මේට වැඩිය හොඳයි. මේට වැඩිය හොඳයි මිල වැඩි කරලා හරි පොහොරක් ගෙනත් දෙන්න. මිල වැඩි කරලා හරි අපිට නියමිත හරි පොහොර ගේන්න. මොකද ඒ දවස්වල පොහොර ඉතාම හොඳ ප්‍රමිතියකින් තිබ්බේ. ඒ දුන්නත් අපි ඒ මිල වැඩි කරලා හරි ගන්න සූදානම් මේ වගේ 50%ක් අඩු කරලා අනිත් එක ප්‍රමිතියකින් තොර. මේක මම හිතන්නේ මහින්දානන්ද මහත්තයා ඇඟිලි දික් කරන එක නෙවෙයි. නමුත් මේක මින් ඉස්සෙල්ලත් මේක තිබ්බා. ඉතින් ඒක නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම දැන් බලන්න බැවිලි කර්මාන්ත ඇමතුමා මෙතන ඉන්නවා. තේපූර බලන්න. තේපූර නැහැ. මේ රටේ අද තේපූර නැහැ. තේපූර ලොරියක් එනකොට මිනිස්සු ගහගන්නවා. අර හරියට ෆ්ලැට් වල රුපියල් 5000 ගන්න එන්නේ. අන්න ඒ වගේ අයව ගහගන්නවා. තේපූර ටික ගෙනියන්න දැන් මමත් තේ වගා කරන කෙනෙක් හැටියට මහත් අසීරු තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පොහොර සම්බන්ධව තමුන්නාස්ලා කරන්න මේ අනිත් එක තමයි මේ කාබනික පොහොර බොහෝ භාවිතයට ගත්තොත් මම හිතන්නේ මේට වැඩිය හොඳයි. ඉස්සර කාබනික පොහොර තමයි තිබ්බේ. අපි තරුණ කාලේ අපි පොඩි කාලේ අපේ තාත්තලා ගොවිතැන් කරේ කාබනික පොහොර ගෙරි කටු මේ වගේ දේවල් දාලා තමයි වැඩි අසන්නක් ගත්තේ. දැන් අපේ පළාත්වල ලොකු අසන්නක් හම්බෙන්නේ නැහැ. අපි රුපියල් ලක්ෂයක් වියදම් කරොත් අපිට අස්සන්න තියෙන්නේ අඩු ගානේ රුපියල් 75000ක් 77000කට වැඩිය අපිට ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේකට මේ කාබනික පොහොර වලට දිවිමත් කරන්න කියලා මම තමුන්නාස්සගෙන් ඒක ඉල්ලා සිටිනවා. අනිත් එක දැන් අපි ගත්තොත් උඩහ පළාතේ ඒ කාලේ තිබ්බා ඇමතුමා TSP කියන පොහොර වර්ගය. දැන් අද TSP පොහොර නැහැ. අද TSP පොහොර ඇත්ත වශයෙන්ම ලොකු අඩුවක් තියෙනවා. අනිත් එක ඒ කාලේ එතනදත් මම හිතන්නේ අපි අවධානය යොමු කළ යුතුයි. හොඳ පෝර වර්ගයක් ගේන්න දැන් 1000 අපිගේ පෝර නොමිල දෙනවයි කියලා දැන් කියන්නේ. පෝර නොමිල දෙන්නෙත් නැහැ. ගමට ආවට පස්සේ අපි සල්ලි ගවන්න ඕන. අපි ප්‍රවාහණයට ගිහලා අපි රුපියල් 500ක් කපනවා 750ක් කපනවා. එහෙමත් කරනවා. නිකන් නොමිල දෙන්නේ නැහැ. නමුත් නොමිල දෙනවට වැඩිය කීයක් හරි අය කළා හොඳ පෝර එකක් ගේන එක මම හිතන්නේ ඉතාමත්ම වැදගත් කියන එක මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඒ වගේම මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ බීජ භාවිතය. මට ඉස්සලා කතා කරපු කතික මහත්තයත් කතා කරා. මේ බීජවලදී ලොකු හිඟයක් තියෙනවා. ඒක මම තමුන්නාසර කියන්න ඕනේ විශේෂයෙන්ම බීජ අපි ගත්තොත් නුවරඑළිය පළාතට මම ගොඩක් සම්බන්ධයි. මගේ දෙවනි ගම වගේ තමයි නුවරඑළිය. මගේ පියා ඒ කාලේ 1964 ඉඳන් අරන් තියෙන්නේ. ඒ මේ බීජ භාවිතය කියන්නේ දැන් ලංකාවේ බීජ නිෂ්පාදනය කරන්නේ 20%යි. අලගත්තොත් 20%යි. තව පිටරටින් ගේනවා තවත් 20%ක් විතර විශේෂයෙන්ම හොලන්ඩ වලින් ගේනවා. එතකොට එක කි හොන්ඩරයක් කීයද රුපියල් 18500ක්. රුපියල් 18500ක් එක හොන්ඩරයක්. අක්කරයක් දාන්න. හොන්ඩර 16ක් දාන්න. හොන්ඩර 16ක් දාන්න ඕනේ අක්කරේක තමුන්නාසර හිතා ගන්න පුළුවන් ඒ මේ දැන් තීන මිල නෙවෙයි. මොකද අල කියන ඒවා වවන්නේ විශේෂයෙන්ම ජනවාරි මාසේ තමයි වවන්නේ. පළවෙනි දන්නේ ජනවාරි මාසේ අල දියන්නේ. අල අස්සන්න ගන්නෙ මාර්තු මාසේ. ඒ වෙනකොට ඇත්තරම මේ අද තියෙන මිල නෙවෙයි තියෙන්නේ. ඒ මිල අඩු වෙනවා. ගොඩක් අඩු වෙනවා. දැන් අද නම් මිල අල මිල රුපියල් 190ක් 200ක් විතර වෙනවා. ඒ કૃතිම මිලක් මොකද අල වගා කරලා නැහැ. වගා මේ ගමන අල වගා කරලා නැහැ. ඒකින්ද තියෙන ඒවට ලොකු මිලක් ගේනවා. අනිත් එක දැන් මේ කොවිඩ් වසංගතය නිසා පිටරටින් ගේන අල නවත්තලා තියෙන නිසා ගේන අමාරුකම නිසා තමයි නුවරඑළියේ මිනිසුන්ට 190ට විකුණන්න බලන් තියෙන්නේ. නමුත් ජනවාරි මාසේ තමුන්නාන්සලා බලන්න ජනවාරි මාසේ මිල ගත්තොත් මාර්තු මාසේ වෙනකොට ඒ මිල අඩු වෙනවා. අනිත් එක මම තමුන්නාන්සලා කියන්න ඕනේ මේ පැත්තේ විශේෂයෙන්ම ඔය මේ දැන් තමුන්නාන්සලා කියන්න ඕනේ දැන් ඔය බීජ ගැන කතා කරනකොට දැන් මේ බීජ ගොවිපළවල් තියෙනවා. දැන් නුවරඑළිය ගත්තොත් බීජ ගොවිපළවල් පහක් තියෙනවා. ඒ පහේ බීජ ගොවිපලක් ඉතාම වටනා තැන. දැන් බලන්න නුවරඑළියේ සීතා එළිය ෆාම් එකේ මං ගියා. මොකද්ද බීජ එළිය බීජ ගොවිපල වෙලා තියෙන්නේ? ඒකේ සපාරි දුවනවා. ඒකේ යනවා මේ පිටරට මේ ලංකාවේ හරි පිටරට මිනිසුන්ට හරි ගිහිල්ලා පෙන්නන්න ලොකු ඒකේ ජීප් එක හරි මෙහාට යනවා. එතකොට පරිසරයේ දූෂණය වෙනවා. විස බීජ ඇතුල් වෙනවා. හරිය එතකොට බීජවලට හරි බීජ හම්බෙන්නේ නැහැ. මොකද අර ඒ බීජ එළිය වවලා තියෙන්නේ. ඒවට සම්පූර්ණයෙන්ම බීජ ඇතුල් වෙලා ඒක නගිනාස්ති වෙනවා. ඉතින් ඒක නිසා මේකත් තමුන්නාස්ල ගන්න. මොකද බීජ කියන එකට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඇතුල් වෙන්න දෙන්නේ කකුල් දෙකත් හොදලා තමයි ඇතුල්ට ගන්නෙ. ඒ සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. නමුත් මේකේ එළිය වෙන මුළු දවස පුරාම මේ වර සෆාරි දුවනවා. ඒ සෆාරි දුවනන වෙන පාරක් කපා ගන්න මං කියන්නේ. වෙන පාරවල් තියෙනවනේ මේ ෆාම් එක මැද්දෙම යන්න ඕනේ. ඉතින් අනිත් එක තමයි මම තමුන්නාස්ල කියන්න ඕනේ අපේ ඇමතුමා මම හිතන්නේ ගියේ මාසේ 25 වෙනිදාද කොහෙද එතුමා ගියා මේ නුවරඑළිය පැත්තේ මන්ද ටීවී එකේ දැක්කේ මන් ටීවී එකේ දැක්කා එතුමා ගිහිලා ලීක්ස් වල ගාන අහනවා ඒ කිව්වා ලීක්ස් ඒ වෙලාවේ රුපියල් 20ක් එතුමා එතින්ම එතුමාගේ දුරකථනයෙන් කතා කරනවා කොළඹට කතා කරලා අහනවා ඔය කීයද ලීක්ස් කාගේද නමක් කියලා ඒ වෙලෙන්දෙක් ගියා එයා කිව්වා එහේ 120ක් හරි ඒ වගේ ගානක් කියනවා එතකොට ලීක්ස් එහෙ කීයද රුපියල් 20යි එතකොට මෙහෙ 120යි 130යි අනිත් එක දැන් ඇවිල්ලා එතුමා ගිහිල්ලා ඇවිල්ලා මම දැන් මාසයක් විතර එනවා අදත් ඒ දේ එයිමයි සිද්ධ වෙන්නේ අදත් මං දැන් උදේ බැලුවා උදේ මං එන්නේ ඉස්සෙල්ලා මං බල්ලයි ආවේ අදත් රුපියල් ලීක්ස් රුපියල් 15යි රුපියල් 20යි ගෝවා රුපියල් 20යි 25යි ඉතින් මං හිතන්නේ ඔබතුමා ගියේ ඒකට ප්‍රතිඵලයක් නැහැ කියන එකයි මට පේන්නේ මොකද තමුන්නාසගේ නායකතුමා තමුන්නාසා ජනාධිපති ධූරයට පත් කරපු අපේ අතිගරු ජනාධිපතිතුමා ආර්.එම්.ජී.කට ගියානේ ආර්.එම්.ජී.කට ගියාට මේ මම දැක්කා ඊයේ ටීවී එකේ මම දැක්කා රූපවාහිනියේ අද මේ ආර්.එම්.ජී. කැරලා එළියේ ඉඳන් ඕඩර් කරන්න ඕනේ නම්බර දාලා තියෙනවා ටෙලිෆෝන් නම්බර එතුමා ටෙලිෆෝන් කෝල් එකක් ගන්නවා ටෙලිෆෝන් කෝල් එකක් අරගෙන කතා කරනවා ටෙලිෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ එතුමා කියනවා මේ අපි දැන් ඇවිල්ලා මෙතන මෙච්චර කල් නමුත් ටෙලිෆෝන් එක ආන්සර් කරන්නේ
නැහැ අනේ ඒ වගේ මිනිත්තු දෙක කාලයක්
තමුන්නාස්සට කියනවා විශේෂයෙන්ම මේවා ගැන හොඳට බලන්න මොකද මේ හුඟක් මේ වගේ හරියට අපි කරොත් ප්‍රවාහනය විශේෂයෙන්ම අනුර කුමාර මහත්තයා කිව්වා ප්‍රවාහනය ඒ ප්‍රවාහනයේ මෙතන 15%ක් විතර අපත යනවා දැන් මේ මේවා මේ එකපාර්ට කරන්න පුළුවන් ඒවා නෙවෙයි ඔබතුමාට නමුත් ඒක ක්‍රමක්‍රමයෙන් කළ යුතුයි දැන් මම හිතනවා මම එදා දැක්කා ජනාධිපතිතුමා ටී මේ මේ කණ්ඩායම කැඳවලා අහනවා ඇයි කෝච්චියෙන් ගේන්න බැරි කියලා දුම්රියෙන් ඒක ඉතාම හොඳ වටිනා දෙයක් දුම්රියෙන් ගේන්න පුළුවන් නම් ඇත්තටම ඔය ඔය නාස්තිය හුඟක් අඩු වෙනවා ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒක එකපාර්ට කරන්න අමාරුයි නමුත් ඔබ ඔබලතුමාලා කොහොම හරි කරලා මේකත් සැලකිල්ලට ගන්න කියලා මම ඉල්ලා සිටිනවා ඒකම ප්‍රවාහනය ගැන තමුන්දාසර දැන් මතක් කරා ඊළඟ එක තමයි අපි විශේෂයෙන්ම තරුණ පරම්පරාව මේ ගොවිතැනට නැත්තම් කෘෂි නිෂ්පාදනයට අපි යොමු කළ යුතුයි දැන් අපි තමුන්දාසලා දෙනවා ලක්ෂයකට රැකියා දැන් රැකියා දෙන්නේ කොහේද කොළඹ ඒ රැකියා දුන්නම වේකන්සියක් එනවාම් පූල් එකේ ඉන්නවා අයිතේ වේකන්සියක් ආව යනකම් යනවා ඉතින් ඊට වැඩි නරකද ඇත්තටම මේ තරුණ පරපුර මේ කෘෂි කර්මාන්තයට එකහු කරනවා නම් කොච්චර හොඳද මොකද කෘෂි කර්මාන්තයේ අලුත් දේශීය කර්මාන්තේ නංවාලීමට තරුණ ජවය යොදා ගැනීම ඉතාමත්ම හොඳයි ඒ තරුණ පරපුරට අවශ්‍ය තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරීම හා මූල්‍ය ආධාර ලබා දීම මගින් රට තුල තරුණ ශක්තිය කෘෂි කර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම තුළින් රට තුල උසස් ගුණාත්මයෙන් යුතු නිෂ්පාදනය කිරීමට හැකිය ඉතින් මේකත් මම තමුන්නාන්සට කියනවා ජීවන තත්ත්වය උසස් කරන්න පුළුවන් ඒ වගේම පිටරට යවන්න පුළුවන් විදේශ විනිමයත් අපිට හොයාගන්න පුළුවන් ඉතින් මම ඒ නිසා අපේ ගරු ඇමතිතුමාට කියනවා ඇමතිතුමා ඇමතිවරු හතර දෙනෙක් රාජ්‍ය ඇමතිවරු හිටියත්
කාලය අවසන් කරගන්න
තියෙනවා මහින්දානන්ද වැඩකාරය මහින්දානන්ද ඔය හතර පහම ගෙන් හොඳ වැඩක් ගනී මම හිතනවා එතුමාට ලබන ගමන අපි මේ අයවැයේදී ඔබතුමාට හොඳ මීට වැඩිය හොඳ සේවයක් කරන්න රටට පුළුවන්කම ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරමින් ඉන්නවා
කොහොම ඉස්සති කරුවන්තිතුමා දිවා විවේකයේ සඳහා පස්සරු එක දක්වා සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා